සතිමත්තු සාවධාන වූ සංසින්දුනු සුවපත්තු මොහතක් හෝරාවක් සැඳෑවක් දයාබර හිතවතුනි, මේ අප එකතු වෙන්නේ නිලඹ භාවනා මධ්‍යස්ථානයත් සමග යන විදර්ශනාත්මක ගමනේ තවත් අරස්පාරකදී මන්සන්දියකදී මේ දයාබර හිතවතුන් සෑම දෙනාම ආදරයෙන් පිළිගන්නවා. අද විදසුනට නිදසුනක් වැඩසටහන සඳහා අප තේරුම් අරගෙන තිබෙන ආකාරයට අත්දැකීම් වලින් සනාථ වී තිබෙන පරිදිත් සහ ගුරුවරුන්ගේ මඟ පෙන්වීම් වලට අනුවත් විදර්ශනාව කියන්නේ විශ්ලේෂණයක්, විනිවිද දැක්මක්, කපා කොටා පෙති ගහලා කෑල්ලෙන් කෑල්ල කෑලි වෙන් කරලා මේ හරේ කුමක්ද කියා බැලීමක්. මේ සියල්ල භෞතිකව කරන දේවල් නොවෙයි. මේ විශ්ලේෂණය විද්‍යාගාරයක අන්වීක්ෂයක් ආධාරයෙන් කරන නිරීක්ෂණයකුත් නොවෙයි. සැත්තම් පිහියකින් කපල කොටලා කරන විච්ඡේදනයකුත් නොවෙයි. මෙය සියට සියයක්ම නුවණින් කරන දෙයක්. නුවණින් සිතින් පවණක් නොවේ, නුවණින් කරන දෙයක්. සිතින් කරන විශ්ලේෂණ තිබෙනවා, මනෝමය විශ්ලේෂණ, මනෝමය ගණන් හදනවා වගේ. එබඳු මනෝමය විශ්ලේෂණයකුත් නොවේ. මෙය සම්පූර්ණයෙන්ම නුවණින්ම කළ යුතු විශ්ලේෂණයක්. එනිසා තමා විදසුන් නුවණ කියන වචනය මෙතනට එකතු කර තිබෙන්නේ. විදර්ශනා ඥානය. ඉතින් එසේ මේ මොනව ගැනද බලන්නේ, සොයන්නේ, විමසන්නේ, නිරීක්ෂණය කරන්නේ, විච්ඡේදනය කරන්නේ, විශ්ලේෂණය කරන්නේ තමන් ගැන, සම්පූර්ණයෙන්ම තමන් ගැන, වෙන මොනවත් ගැන නොවෙයි. කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙමනම් මේ ලෝකයේ පිළිබඳ අපිට තියෙන වැරදි අවබෝධයන්, ලෝකයේ පිළිබඳ තිබෙන මුලාවන්, රැවටීම්, ඒවට විදර්ශනාවෙන් උදව්වක් වෙන්නේ නැද්ද කියා හිතවතුනි, ලෝකේ කියන්නේ තමන්ට, ලෝකේ කියන්නේ ඔබට සහ මට. ඔබ සහ මම පැත්තකට කරලා ලෝකයක් ගැන කතා කරන්න බෑ. ලෝකේ යනු මගේ අත්දැකීම්. මම ඉන්නවා, මගේ අත්දැකීම් තිබෙනවා. අත්දැකීම් ලබන කෙනාට මම කියනවා, ලබන අත්දැකීම් වලට ලෝකේ කියනවා. මේ දෙක ඇර තව තුන්වෙනි දෙයක් නෑ. දැන් මම හිටියත් නැතත් ලෝකේ තියෙනවද? මම උපදින්න කලිනුත් ලෝකේ තිබුණා, දැනුත් ලෝකේ තිබෙනවා. ඒ වගේම මැරුණට පස්සෙත් ලෝකේ තියෙයි. ඒක අපි දන්නේ නැහැ. ඒක කවුද දන්නේ? ලෝකය කියන්නේ කෙනෙකුගේ අත්දැකීම් වලට. ලෝකය තනි එහෙම බැලුවහම මේ පෞද්ගලිකයි. මා ගැන මා කරන විදර්ශනාවේදී මගේ ලෝකය ගැන විදර්ශනාවක් අවබෝධයක් ලැබෙනවා. මගේ ලෝකය ගැන කරන විදර්ශනාවේදී මට මා ගැනත් අවබෝධයක් ලැබෙනවා. මේවා වෙන් කරන්න බෑ. හැබැයි මේ කැරකෙන ලෝකයේ මේ පෘථුවිය සූර්ය ග්‍රහ මණ්ඩලයේ නෑ. ඒවා අදාළ නෑ අපිට. අපේ සංසාරෙට මේකක්වත් අදාළ නෑ. මේ ඉරහඳ තාරකා පරමාණු ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ශක්ති ප්‍රභේද සෛල අණු මේවා කොහෙන්වත් යෑවිලා නෑ සංසාරෙට. සංසාරයේ තනිකරම මානසික නිර්මාණයක්. සසරට ඉරහඳයි තිනේ. සංසාරේ හැදිලා තියෙන ඉරහඳිනුත් නොවේ. සංසාරේ පවතින්නේ මේ හඳ අපේ වටේ කරකෙන නිසාවත් අපි ඉර වටේ කරකෙන නිසාවත් නොවේ. ඉතින් මේවා වෙන් කරගන්න. එහෙම නැත්නම් මේ තියෙන සියලුම කරුණු කාරණා විද්‍යාවන් දත්ත ප්‍රශ්න ඒ හැම එකක්ම අපි විදර්ශනාවට ගේනවා. ගෙනල්ලා මේ අහස පොළව ගැටලන්න කල්පනා කරනවා. එය මෝඩකමක්. එහෙම විදර්ශනා කරන්න බෑ. ඉතින් විදර්ශනාවෙන් ලබන අවබෝධයේ එක්ක ලෝකේ දිහා ඔය කියන ලෝකේ දිහා බැලුවාම ලෝකේ කරකැවෙන්නේ ඒ න්‍යායට අනුවයි කියන එක තේරෙයි. මේ හැම දෙයක්ම ඇති වෙන්නේ පවතින්නේ නැති වෙන්නේ කිසියම් ධර්මතාවයන්ට අනුව. හැබැයි මේ ඒ ධර්මතා තේරුණා කියා අපේ සංසාර ගැටලුව නම් විසඳෙන්නේ නැහැ. එනිසා මේ සංසාරෙට එකම එක වැලි කැටයක්වත් අදාළ නැහැ. එකම එක පයට පෑවිලි තියෙන දූවිල්ලක්වත් සංසාරෙට අදාළ නැහැ. ඒව ගැන හෙව්වා කියා දැනගත්තා කියා විශේෂඥයෙක් වුණා කියා සංසාරෙ කෙටි වෙන්නෙත් නැහැ, නවතින්නෙත් නැහැ, විදර්ශනා නුවණක් ලැබෙන්නෙත් නැහැ. විදර්ශනා ඥානයට සාපේක්ෂව මේ සියලුම ඥානයන් විද්‍යාවන් අවිද්‍යාවට තමයි වැටෙන්නේ. බොරු කියන එක නෙමෙයි, අවිද්‍යාව කියන්නේ බොරු කියන අදහස නෙමෙයි. ඒවා මේ ප්‍රශ්නේ විසඳගන්න උදව් වෙන්නේ නැහැ කියන කාරණය. ඉතින් විදර්ශනාව ඒ විශ්ලේෂණය ඒ විච්ඡේදනය විනිවිද දැක්ම කරන්නේ තමන් ගැන. තමන් ගැනමයි. දැන් තමන් කිව්වහම මමයි මගේ අත්දැකීම. ඒතර මම ඇතුලේ මගේ අත්දැකීමුත් තියෙනවා. ওই දෙකටම තමයි මම කියන්නේ. පුද්ගලයෙකුට නොවේ. ඔය සියල්ලටම තමයි මම කියන්නේ. පැහැදිලිව අපි තේරුම් ගත යුතු කාරණයක් තමයි මම කියා කියන්නේ කෙනෙකුට නොවේ. ක්‍රියාකාරීත්වයන් ගණනාවකට. ක්‍රියාකාරීත්වයන් ගණනාවකට දෙන පොදු නාමයක් තමයි මම. මේ ගැන අපි කලින් උද්දර්ශනා වැඩසටහන් වලදී කතා කළා, භාවනා කළා. දැන් මෙතනදී තමන් කීවහම පැහැදිලිව පේන්න තියෙන්නේ අංශ දෙකයි, හිතයි ගතයි. තුන්වෙනි කාරණයක් නෑ. මම කියා කියන්නේත් මගේ කියන්නේත් ප්‍රධාන වශයෙන්ම හිතටයි ගතටයි. තව දේවල් වලට මගේ කියනවා. නමුත් ඔතනින් තමයි පටන් ගන්නෙ. මගේ හිත, මගේ ඇඟ, මගේ කොන්දේ, මගේ මූණ. මේ දේවල් මගේ කරන් තියෙන නිසා තමයි තව දේවල් මගේ කරගන්න වෙන්නේ කෙනෙකුට. මෙතන මම මගේ කරගත්තේ නැත්නම් අතන මගේ වෙන්නේ නැහැ. මගේ කරගන්න ඕනේ කමකුත් නැහැ. ඒ හැම දෙයක්ම මේ ලෝකෙ තියෙන හැම දෙයක්ම මගේ කරගන්න අවශ්‍යතාවය ඉන්නේ මෙතන මගේ කරගත්තොත්. ඉතින් මෙතන මගේ කරගත්තාම නොනවතින ප්‍රශ්න මෙතන ඇති වෙනවා. ඒ ප්‍රශ්නවලට උත්තර හොයන්න වෙන්නේ එළියෙන්. එළියේ තියෙන දේවලුත් මගේ කරගන්න වෙනවා. ප්‍රශ්න මගේ කරගත්තොත් උත්තරත් මගේ කරගන්න වෙනවා. ඒ හැම උත්තරයක්ම ආයිත් ප්‍රශ්නයක් වෙනවා. මේ නැවතත් ඒ උත්තරවලටත් උත්තර හොයන්න වෙනවා. ද මූලික වශයෙන්ම මම කියන්නේ හිතටයි ගතටයි. වෙන කිසිම දෙයකට මම කියන්නේ නැහැ. මගේ කියන්න පුළුවනි, මම කියන්නේ කෙනෙකු හිතුවොත් තමන් සුදුයි, කළුයි, උසයි, කොටයි, මහතයි, කෙට්ටුයි, තරුණයි, වයසයි කියා ඒ මම කියා හිතලා තියෙන්නේ ශරීරය ගැන. ඒ මම කවුද? ශරීරය. මේ සුදු හෝ කළු හෝ, උස හෝ කෙට්ටු හෝ, මහත හෝ කොට හෝ මිටි හෝ, තරුණ හෝ වයස ශරීරය. මම තරුණයි, මම වයසයි, මම සුදුයි කළුයි එහෙම හිතන්නේ ඒ ශරීරය ගැන. එතන මම කියා කියන්නේ ශරීරයට. මට බඩගිනි කියන්නේ ආමාශයේ හිස් කියන එක. ඒ ආමාශයේ හිස් කීම වෙනුවට අපි කියනවා මට බඩගිනි. මට තිබහයි, මට නිදිමතයි, මට මහන්සි, මට හීතලයි, මට රස්නේයි, මට ඉසේරදේ. දැන් තියෙන ඉසේරදයක් පමණයි. ඉසේරදයක් විතරයි තියෙන්නේ. ඉතින් අපි ඉසේරදේ කියන කීමෙන් නවතින්නේ නැතුව මට ඉසේරදේ කියනවා. කිව්වට වරදක් නැහැ. මේ සියලු කතාබහ ඔස්සේ අපිට මම ඉන්නේ කොහෙද කියලා හොයාගන්න පුළුවනි. ඒ හැම තැනකම මම කියා කියලා තියෙන ශරීරයට. මේ සියල්ල ශරීරයේ දේවල්. සීතලද, රස්නේද, බඩගිනිද, තිබහද, නිදිමතද, මහන්සිද, ඉසේරදේද, බඩේ රුධාවද, මේ සියල්ල කායිකයි, සුදුයි, කළුයි, උසයි, මහතයි, තරුණයි, වයසයි වගේ. ඉතින් මේ එහෙම බැලුවොත් ඔන්න වැඩි හරියක් මම 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 කියන්නේ සමස්ත ශරීරයටම හෝ ශරීරයේ එක් කොටසකට. ඉතින් විදර්ශනා කරන්න අවශ්‍ය කෙනෙකුට ඔය මම කියන වචනේ හිතෙන විට හෝ කියන විට මේ මම කියන්නේ මොකටද කියලා අහලා බලන්න. අවතනදී ඔබ මම කීවේ කුමකටද? ඒ මම කියා හිතුවේ කුමකටද? ඒ අහනහන වාරයක් පාසා මේ කාරණේ නැවත 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 ඉස්මතු වෙන්නේ. ඒ බලන්න. බලන බලන වාරයක් පාසා ඔන්න මම 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 කී කී දිහින් තියෙන්නේ ශරීරයට. මට සනීපයි, මට හොඳයි, මට පහසුයි, මට අසනීපයි, මේ සියල්ල ශරීරයට මම කියනවා. ඊළඟට හිතවතුනි අපි එතනින් නවතින්න නැතුව කියනවා මට පහසුයි, මට කම්මැලි, මට තනි, මට දුකයි, මට සතුටුයි, මම හොඳ කෙනෙක්, මම කරුණාවන්ත කෙනෙක්, මම හරි සංවේදී කෙනෙක්, ඉක්මනින් අඬන කෙනෙක්. දැන් මේ විදිහට කියනවනේ. එතකොට මේවා ශරීරයට සම්බන්ධ නැහැ. හොල බැලුවොත් මේ පාළුව කොහෙද? මේ ආමාශයේද පාළු, වකුගඩු වලටද පාළු? එහෙම බැලුවොත් ඒ කිසි තැනකට පාළුවක් නැහැ. අහලා බලන්න, ওই කිසි තැනකට පාළුවක් නැහැ. ওই කිසි තැනකට සතුටකුත් නැහැ. හැබැයි දැනෙනවා සතුටක්. ඒ කිසි තැනකට සතුටක් නැති වුණාට සතුටක් දැනෙනවා. ඉතින් දැනෙන්නේ මට කියා කියනවා. මට මම සතුටින් ඉන්න කෙනෙක්. මම නිර්ලෝභී කෙනෙක්. දැන් මේ මෙන්න මේ සියල්ල කායික නෙමෙයිනේ. කායික මමිකුත් ඉන්නවා, කායික නොවන මමිකුත් ඉන්නවා. ඒ විදිහට බැලුවාම කියන්නේ ඉන්නවා නෙමෙයි, කායික දේවල් වලටත් මම කියනවා, කායික නොවන දේවල් වලටත් මම කියනවා. ඒ මම එතන මම කියන්නේ මානසික දේවල් වලට. ওই සියල්ල මානසිකයි. ඔය ඇර තුන්වෙනි කාරණයකට මම කියන්නේ නෑ. හොඳට හිතලා බලන්න, හොයලා බලන්න, විමසා බලන්න. ඔය සිතට සහ ගතට හැර තවත් දෙයකට මම කියනවාද? මම කියා කියනවාද? මගේ නෙවෙයි මම කියනවාද? අපි විනාඩි කිහිපයක් ඒ ගැන සොයා බලමු. ඒ ඔස්සේ විමසීමක් කර බලමු නිහඬව. මේ මම 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 අනන්‍යතාව, ඒ ආත්මීය ස්වභාවය මොනවා එක්කද සම්බන්ධව තියෙන්නේ, මොනවටද හේතු වෙලා තියෙන්නේ කියලා. නැවත නැවත මේ මෙනෙහි කිරීමට මෙන්න මම ඒ හැඟීම ඇති වෙන්නේ, ඒ අනන්‍යතාව මතු වෙන්නේ මොන මොන අවස්ථාවලදීද, කවර දේවල් ගැනද? හොඳයි හිතවතුනි, ඒ සොයා බැලීමේදී සොයා ගන්නට ලැබුණා නම් මේ තුන්වෙනි අංශයක් මම කියන කායික හා මානසික අත්දැකීම් වලින් පරිබාහිර ඒ ගැන පසුව අපව දැනුවත් කරන්න. සිවීම මම විමසීම මේ ගැන කතා කරන විට බොහෝම සම්ප්‍රදායික සිංහල බෞද්ධ සිත්වල මතුවෙන සිතිවිල්ලක් විතර්කය සම්මා මම කියාසු නැහැ කියන එක. මේ විතර්කය මේ අදහස දිටිය වැඩිපුරම මේ සිංහල බෞද්ධ. ඉතින් ඉතිහාට කතා කරන්නත් බෑ. මම කියා කෙනෙක් නැත්තම් මොනවද කරන්න තියෙන්නේ? භාවනා කරන්න ඕනෙත් නෑ, දන් දෙන්න ඕනෙත් නෑ, සිල් රැකෙන්න ඕනෙත් නෑ, බණ අහන්න, ධර්ම සාකච්ඡා කරන්න මේ කිසිවක් අවශ්‍ය නෑ. මේ හැම දෙයකම වැදගත්කම ශූන්‍ය වෙලා යන. හැබැයි ඕනෑම තර්කයක් වාදයක් නවත්තන්න හොඳම අවියක් තමයි මම කියා කෙනෙකු නෑ. එහෙම කීවහම ඉන් එහාට සාකච්ඡාව සංවාදය මෙතන යන්න බෑ. හැබැයි මේ කියන කෙනා කියන්නේ කොමක්ද කියන එක දන්නෙත් නෑ. ඔය පරණ කතාවක් තිබෙනවා, අවබෝධය ලැබූ ගුරුවරයෙකු ජපානයේ එතනගේ ක්ෂණය වෙන්නේ බෝල පිරිසක් තිය. ඉතින් මේ එක ගුලේ කරින්න දෙන්න බොහොම පුතේ එක අංශක විසිනේක මේ ප්‍රතිපිටක ධර්මයේ. ඉතින් උන්වහන්සේ වනාචාරකදී මනව කතා කරන්න ගිය දුක ගැන කතා කරන්න ගිය ආව ගැන කතා කරද්දී අපිට එළිය මහන්සියලා භාවනා කරන්න කියා ඒ ගුරුතුමා උපදෙස් දෙනවා. කෙන එහෙම කෙනෙක් නැහැ, මම කෙනෙක් නැහැ. මේ කාරණේ කියන මැදට පැනලා අසෝත්ති ධර්මයේ ඒ සියල්ල සාක්ෂි දෙකක් කරමි. ඉතින් එහාට මේ ගුරුවරයාට මොනවද කියන්න බෑ. ඒ මම කියක් කෙනෙක් නැහැ කියන තර්කයේදී ගමනක් යන්න බෑ. කමටහන් දෙමින් සිටින විට මේ බුද්ධිමත් උගත් වියත් ගෝලයා කිව මේ මම කියා කන්නේ නෑ ශූන්‍යයි. ආයෙකරේ කම්බලට ගැහුවා. මේ ගෝලයාගේ හොඳට අත දිග ඇල්ල කම්බලට ගැහුවා. එහෙම ගැහුවාම ගහලා ඊළඟට ගහපුනම ගුරුවරයා කාටද රිදුනේ, කාටද තරහව? මම කියා කන්නේ නැත්නම් කාටද රිදුනේ, කාටද තරහාවේ? එදත් එදයි ආයෙනම් මම කියා කෙනෙක් නෑ කියන්න ගියේ නෑ. දැන් ඒ අර මම ඉතින් මා කියන උල් ටිකට මේ සරල ඇරුම් ගන්න බැරි කම නිසා හදාගෙන තිබෙනකෝ අවුලක් තමයි මම ඉන්නම නැහැ කියලා කියනවා. ඉන්නවා කීමත් මුලාව දැකීම මුලාව මේ වචනයක් මන්නේ අවබෝධය ඉතික නිසා. දැන් මේ විදිහට මේ සිත හා ගත පිළිබඳ කරන විමසීමක්, විමර්ශනයක්, විශ්ලේෂණයක්, විච්ඡේදනයක් නුවණින් කරන මේ සත්කම් පී අරගෙන නෙමෙයි මේ විච්ඡේදනේ කරන්නේ, ඒ නුවණින් කරන විච්ඡේදනය. කය මනස කොහොමත් පිහියකින් කපලා බලලා ඒ කැරි වෙන් කරලා හොයන්න බෑනේ. මෙතන මේ කය පිළිබඳ අපි වෙනම දවසක් කතා කරමු. විශ්ලේෂණයේදී විච්ඡේදනයේදී හමු වෙන වැදගත්ම කාරණය තමයි සිතිවිලි. සිතිවිලි කියන දේ මේ වචන සිතිවිලි තමයි මානසික කිව්වම අපිට මුණගැහෙන්නේ. මානස නම් නෙවෙයි. ඒ අපි හිත දැක්ක කියා කිව්වට ඇත්තටම අපිට දැක තිබෙන්නේ සිතිවිලි. හිත නොවේ. හරියට මම 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 කිව්වහම අපි අපිට හම්බ වෙන්නේ හිතයි ගතයිනේ මම නෙමෙයි. ඒ වගේ හිත කියවහම ඔය මොන ගැහෙන්නේ හිත නෙමෙයි සිතිවිලි. මේ සිතිවිලි කියන්නේ මම කිව්වා වගේම වචනයක්. එහෙම දෙයක් නැහැ. සිතිවිලි කියන දෙයක් නැහැ. ඒ මේ සිතිවිලි කියන වචනේ භාවිතා කරන්නේ කාරණා කීපයකට. මම කියන වචනේ පාවිච්චි කරනවා හිතට හා ගතට. ඒ වගේ සිතිවිලි කියන වචනේ පාවිච්චි කරනවා බොහොම දේවල් වල. අදහස් වලට අදහස් අදහස් ඊළඟට මතකයට මතක් වීමකට කියනවා සිතිවිල්ලක් ආවා. අදහසක් ඇති වුණාමත් කියනවා සිතිවිල්ලක් ආවා. ඊළඟට විශ්වාසයක් පිළිගැනීමක් ඇති වුණාමත් කියනවා සිතිවිල්ලක් ආවා. තමට හැඟීමකට කියන්න පුළුවන් සිතිවිලි ආවා කියලා. ඊළඟට මේ හිතේ වෙන දේ හිතට සිදුවන දේ තියෙනවනේ කලබල වෙනවා. ඒකට කියනවා හරි කලබලයි සිතිවිලි. හිර වෙලා හිත තදබදයක් තියෙනවනේ කියනවා සිතිවිලි හිර වෙලා තියෙන වාහන තදබදයක් වගේ. මොනවත් හිතාගන්න බැ කිසිම දෙයක් හිතාගන්න ඉඩක් නෑ යන්න ගමන හිර වෙලා. දැන් මේ විදිහට සිතිවිලි. සිතිවිලි කියන්නේ දෙයකට නොවේ මේ මනසට එන මනස්දී සිදුවන බොහෝම දේවල් වලට පොදු නමක් සිතිවිල්ලක් කියන්නේ. අදහස් හැඟීම් ඔය දෙක ප්‍රධාන වශයෙන් ගන්න. අදහස් සහ හැඟීම්. අදහස් වලට මතකයක් ඇති විශ්වාස පිළිගැනීම මේ සියල්ල අදහස ඇතුලේ තියෙනවා. ඊළඟට හැඟීම්. ඒතර ප්‍රධාන වශයෙන් ওই කොටස් දෙකට බෙදන්න පුළුවන්. හිත සිතිවිලි බෙදන්න පුළුවන් අදහසුයි හැඟීම්. අදහසක් කියන්නේ අද වහීද අද වහී ඒක අදහසක් අනුමානයක් අදහසක් මෙයා හොඳ කෙනෙක් අදහසක්. ඒතර වහී කියලා හිතුනහම සමහර විට හිතේ විස්කෝපයක් ඇති වෙනවනම් සතුටක් එනවනම් ඒක හැඟීමක්. ඒතර මේක වෙන් කරගන්න කෙනෙක් හොඳයි අදහසක්. ඒක තමන්ගේ අදහසක්නේ. එහෙම හිතනවා සතුටක් එනවා නම් අය හොඳ කෙනෙක් හරි හොඳයි සතුටක් ප්‍රසන්න හැඟීමක් එනවා නම් ආදරයක් ඇති වෙනවා හැඟීමක්. මේවට කියන හැඟීම් නෑ යනම් හරි නරක කෙනෙක්. එයත් අදහසක් තමන්ගේ අදහසක්. ඒක හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්. මේ වගේ හරි වැරද්දක් නෑ ඇත්තටම. හොයන් හොයන් ගියොත් මේ වගේ හරි කමකුත් වැරදි කමකුත් නෑ. ඒවා අදහස් විතරයි. අනිත් කෙනා හොඳ වුණත් නරක වුණත් ඒ අපි එයා ගැන හිතන දෙයට එයාගේ ඇත්ත ස්වභාවයයි අතර කිසිම සම්බන්ධයක් නැහැ. ඇත්තටම හොඳ කෙනෙක් ගැන අපි හොඳයි කියලා හිතුවත් නරක කෙනෙක් ගැන අපි නරකයි කියලා හිතුවත් හොඳ කෙනෙක් ගැන නරකයි කියත් නරක කෙනෙක් ගැන හොඳයි කියලා හිතුවත් මේවා අපේ අදහස් විතරයි. ඒ පුද්ගලයා ඒ මේ සිතිවිලි අපේ සිතිවිලි අතර කිසිම සම්බන්ධයක් නැහැ. දැන් මේ දෙකත් වෙන් වෙන ඔන්න විදර්ශනාවේදී අපිට පේන තව කාරණයක් මේ සිතිවිලි හා හැඟීම් කියලා කොටස් දෙකක් තිබෙනවා. සිතිවිලි කියන්නේ අදහස්. ඊළඟට හැඟීම් කියලා කොටසක් තියෙනවා. හැඟීම් ටිකක් වෙන සිතිවිල්ල. දැන් සිතිවිල්ලක් ආවා කියලා බොහෝ විට අපි දන්නේ නැහැ. අදහසක් හිතට ඇති වුණා කියලා අපි දන්නේ නැහැ. මේ අදහස ඇති වෙනවා. මේ හැම අත්දැකීමක් පිළිබඳවම අදහස් එනවා. අත්දැකීම් කිව්වේ ලෝකයටනේ. ලෝකය කියන්නේ තමන් අපි මේ අපිට තියෙන හැකියාවන් භාවිතා කරලා ලබන අත්දැකීම්. ඒකට අපිට හැකියාවන් තාක් තිබෙනවා. බැලීමේ හැකියාව, ඇසීමේ හැකියාව, සුවඳ දැනගැනීමේ හැකියාව, රස දැනගැනීමේ හැකියාව, ස්පර්ශ දැනගැනීමේ හැකියාව. මූලික වශයෙන් මූලික නෙමෙයි ප්‍රධාන වශයෙන් මේ හැකියාවන් පහ තියෙනවා. මේවා අඩු වැඩි වෙන්න පුළුවන්. වැඩි නෙමෙයි අඩු වෙන්න පුළුවන්. හැබැයි මේ අත්දැකීම් පිළිබඳව තම අදහස් ඇති වෙන්නේ. වෙන කිසිම දෙයක් ගැන අදහසක් එන්නේ මේ හැකියාවන් මත අප කිසියම් අත්දැකීම ගැන අදහසක් එන්නේ. ඒ වෙලාවෙම එනවා ඒ අදහස. අත්දැකීම ලබන විටම ඒ ගැන අදහසක් එනවා. නමුත් එහෙම අදහසක් ආවම අප බොහෝ විට දන්නේ නැහැ. මොකද අදහස් නිකන් මේ හුළඟ වගේ. හරිම සැහැල්ලුයි අදහස්. දැන් හුළඟ වේගෙන් ඇවිල්ලා ඉතින් හැප්පුණොත් තමයි දන්නේ. දැන් එක්කර ළඟන යන හුළඟක් ආවොත් අපි දන්නවා ගස් සම්බරගෙන. හැබැයි නැතත් හුළඟ තියෙනවා කියනවනේ හැම වෙලෙම. හැම වෙලෙම හුළඟ තියෙනවා. හැබැයි අපි දන්නේ නැහැ. අපි දන්නේ නැහැ මේ දෙම වල තියෙන බව අපේ ඇඟේ වලක වදින බව අපි දන්නේ නැහැ. ඒ වගේ තමයි අදහස්. අදහස් නැති වෙලාවක් නැහැ. බොහෝ විට අදහස් තියෙනවා හැම අත්දැකීමක් එක්කම හැම බැලීමක් ඇසීමක් විඳීමක් සමගම අදහසක් ඇති වෙනවා. එකක් නෙමෙයි අදහස් ගණනාවක් ඇති වෙනවා. මේ ගැන අපි දන්නේ මේ දැන් නොදැනෙන්න මූලික හේතු දෙකයි එකක් අදහස් හරි වේගෙන් ඇති වෙලා නැති වෙනවා. හරිම වේගෙන් තමයි අදහස් ඇතිව නැති වෙන්නේ. දෙවෙනි කාරණය ඒ තරම් වේගෙන් අපි අවධානයෙන් ඉන්නේ නැහැ. අපේ අවධානය එච්චර වේගවත් නැහැ. බොහෝ විට අපි අනවධානයෙන් ඉන්නේ. ඒ අනවධානයෙන් ඉන්නකොට කවුද ආවේ අපි දන්නේ නැහැ. මතකත් නැහැ. ඇත්තට මතක් කරන්න ගියත් මතක් කරගන්න ලේසි නැහැ මොන විදිහ අදහසක් හිතේ ඇති වුණේ කියලා. මීට විනාඩි 5කට කලින් විනාඩි 4කට කලින් මේ අවුරුදු 5කට 10කට කලින් නොවේ මේ මොහොතේ විනාඩි 2 3කට කලින් මොන විදිහේ අදහසක්ද ඇති වුනේ මොන විදිහේ අදහස් සමුදායක්ද ඇවිත් ගියේ කියලා දැනගන්න බැහැ. හැඟීම් වෙනස්. හැඟීම් බරයි. බරයි නිකන් සැඩ සුළඟක් වගේ ඡන්ද මාරුතයක් වගේ සුලි සුළඟක් වගේ අදහස් බරයි වේගවත් මේනවා ඇවිල්ලා ඇඟේ වැදුනහම ලොකු හුලඟක් ඇඟේ වැදුනහම අපි දාන අපිවත් තල්ලු කරන්න තරමට හුලඟාව කුඩේ ගහගන්න යන තරමට හුලඟාව වාහනේ පැද්දෙන තරමට හුලඟාව බෝට්ටු පෙරලෙන මට්ටමට රහස් යාත්‍රා දෙදරන මට්ටමට හුලං හැමෝ කියන ඉතින් ඒ අන්න හැඟීමක් ආවම මේ හොඳටම දැනෙනවා. හැඟීම් ප්‍රබලයි. ඕනෑම හැඟීමක් සතුට, අසතුට, පාළු, බිය, සැකේ, අවිශ්වාසය, විශ්වාසය මේ ඕනෑම හැඟීමක් ගත්තාම තරහ මේවා හරි ප්‍රබලයි. ප්‍රබල කියන්නේ අදහසට සාපේක්ෂව ප්‍රබලයි. අදහසට සාපේක්ෂව බරයි. අදහසට සාපේක්ෂව වේගවත්. ඒ නිසා දැනෙනවා හොඳට. ඊළඟට කය පිළිබඳ කායනුපස්සනා වේදනානුපස්සනා වඩන විට කය පිළිබඳ අනුපස්සනා කරන විට සිහියෙන් වේදනා පිළිබඳ අනුපස්සනා කරන විට සිහියෙන් වැටහෙන කාරණයක් තමයි මේ අදහස් අදහසක්කාරවක් කියලා ඇඟ දන්නේ නැහැ. ශරීරය දන්නේ නැහැ. අද වහීද කියලා හිතනවා දේව ශරීරය දන්නේ නැහැ හිතනවා කියලා. ආවල් කෙනා හිටෙයිද? ඒක ශරීරය දන්නේ නැහැ මාතහසක් ආවා කියලා. නමුත් හැඟීමක් ඇති වෙනකොට ඒක ශරීරය දන්නවා. ශරීරයේ දැනෙනවා. ශරීරයේ හැඟීම් විඳිනවා. ශරීරයට රහසින් අදහස් ඇති කරගන්න පුළුවන් හිතට නමුත් ඇඟීම් ඇති කරගන්න බැහැ. ඉතින් මේ හේතු දෙක තුන නිසා ඇඟීම් ඇති වුණාම මොන දැනෙනවා. අදහස් එච්චර ප්‍රබල නැහැ. ඊළඟට මේ විදර්ශනාවේදී ඊළඟට අපිට පැහැදිලි වෙන කාරණේ තමයි අප දැන් නිකන් ඉන්නේ නැහැ මිනිස්සයා කියන්නේ කළු ගලක් වගේ ওই තිබ්බ තැන තියෙන දෙයක් නෙමෙයි ගහක් වගේ හිටවක තැන ওই හැදෙන දෙයක් නෙමෙයි මිනිස්සයා කියන්නේ. මහා ක්‍රියාකාරීත්වයක් මනුෂ්‍ය පුදුම වැඩකුත්තුගයක් කරන්න ඕන දෙපාදක වෙනම කාරණයක්. හිතනවා කියනවා කරනවා ඉවරයක් නෑ. ආ හිතනවා ආයි කියනවා ආයි කරනවා කරන ගමන් හිතනවා හිතන ගමන් කියනවා. මේ බලන්න මොන තරම් සංකීර්ණ ක්‍රියාවලියකටද මනුෂ්‍යයා කියා කියන්නේ. එතකොට මේ ක්‍රියාකාරීත්වයන් ගැන ඔයාගෙන මුලට ගියොත් ඇයි මම මේවා කරන්නේ? ඔයාගෙන ගියොත් හමු වෙන්නේ එක අදහසක් එක හැඟීමක්. හැඟීමක් හෝ අදහසක් මුල් වෙලා තමා ඔය හැම ක්‍රියාවක්ම පටන් ගත්තේ. ඉබේට නෙවෙයි. ඉබේට නම් නිවේට වෙන ක්‍රියාවක් දෙකක් තිබෙනවා. ඒ අර හැම දෙයක්ම අදහසක් හෝ හැඟීමක් මුල් වෙලා තමා පටන් ගන්න තියෙන්නේ. පටන් ගත්තේ හැඟීමක් හෝ අදහසක් මුල් එනොත් වැඩිපුර අපි වැඩ කරන්නේ හැඟීම් මුල් කරගෙන. අදහස් වලට වැඩිය හැඟීම් මුල් කරගන්නේ. අදහසක් ආවට ගමනක් කියන්නේ ඒක ඇත්තට ප්‍රබල නැවෙන්න නොයන්ට පුළුවන්. අදහසක් ආව නෝරයන්ට හිතනවා, කොළඹ යන්න හිතනවා, ඇවිදින්න යන්න හිතනවා. හිතෙනවා එච්චරයි. ඒ සිතිවිල්ලට එච්චරම ඒ අදහසට එපමණ බලයක් නැහැ. මේ වාඩි වෙලා ඉන්න මනුස්සයාවට මොනෝදෝල වාහනයකට නාදෝල නුවරට එක්ක යන්න, කොළඹට එක්ක යන්න හැඟීමක් ඇති වුණා යන්න නවත්තන්න නම් ලේසි නැහැ. ලේසි නැහැ නවත්තන්න. හැඟීමක් ඇති වෙනවා. හැඟීම විශ්ින් කරනු ලබන පෙළඹවීම හරි ප්‍රබලයි. දැන් මේ දෙකත් වෙන් කරගන්න. අපි කරන අපි අතින් කරන ක්‍රියා, කෙරෙන ක්‍රියා වර්ග තුනනේ. සිටීම, කතා කිරීම, සංකිරීම. මේවා ඇයි කන්නේ කියලා මුලට ගියොත් එක්ක අදහසක් හමු වෙන්නේ. එහෙම නැත්තම් හැඟීමක් හමු වෙන්නේ. ඒ අදහස නිසා කරන වැඩක් තියෙනවා, හැඟීම් නිසා කරන දේ තියෙනවා. අදහසක් එක්ක දුර ගමනක් යන්න පැටි. ඔය ටික වෙනවා කියනවා. පටන් ගන්න කමක් නැහැ. හැඟීමක් එක්ක එහෙම බෑ. හැඟීමක් එක්ක නොකරන ප්‍රතිපත්තිකට එනවා. හැඟීම් විසින් කරන ලබන පෙළඹවීම හරි ප්‍රබලයි. ඉතින් මේ කාරණා දෙක ඔන්න විදර්ශනාවට හමු වෙනවා. එහෙමනම් මේ අපේ කර්ම රැස්නේ ඔය සිටීම, කතා කිරීම, ප්‍රයත්න ලකන්න හැම කායික වාචික කර්මයකටම මුලින් මනෝ කර්මයක් කරලා තියෙනවා. මනෝ කර්මයක් නොකර වාචික කායික ඊළඟට වාචික කර්ම, කායික කර්ම. කර්ම තුනක් තියෙනවා. ඒ අනුව තමයි දසසංග කුසල වේර කායික වාචික මානසික මේ කායික වාචික මානසික ක්‍රියා කරන්නේ එක්ක අදහසක් මුල් නැත්තම් හැඟීමක් වෙනවා. එහෙමනම් අපි ඇඟිල්ල ඒ නිසා මේ අදහස්සාහකින් හරිම ගදගත්නීම මේ පසෙන් විසඳ සංසාර පිළිබඳ ගැටලුට සම්පූර්ණ උත්තරයක් ලැබෙනවා. එතන දිහිතවකින් මේ කාරණය ගැන ඒකමු මොකද මේ සංඥා පිළිබඳ ගැටලුවක් තියෙන්නේ. මේ ආය විසන්දි වේ කිවර කරන්න කලින් විසන්දි මේක තමයි. විලේ මේ නැද්ද කියන කොහොම හරි ඊට වඩා ගැඹුරකට අපි අනිවාර්යෙන්ම යා යුතුයි. සිතිවිලි හැඟීම් පිළිබඳ යථාබෝධය ලබා ගන්න. ඉතින් මෙතන එකම එක කාරණයක් ගැන විතරක් අපි සරලව දැන් අවධානය යොමු කරලා දිගට යන්න බෑනේ. මේ මෙතන වැදගත් මේ විද්‍යාවේ ඔය ජීව විද්‍යාවේ මේ සිද්ධිනි නිසා හැඟීම් ගැන විවිධ ලස්සන කතකත්ව දෙන හැබැයි වඩාත්ම ලස්සන වඩාත්ම යථාර්ථවාදී යථාභූත අර්ථකථනය දෙන ධර්මය සිතිවිලි වලට කියන මේ සිතිවිලි නිසා හැඟීම් හරියට ආගන්තුක වගේ ආගන්තුක එන්නේ පිටින් එන්නේ අදාස්සා හැඟීමලට පිටින් එන්න පුළුවන්. දැන් අපි හිතන මේ මම හිතන්නේ මේක මගේ හිත මේ සිතිවිලි මගේ මම හිතන දේ කවුරුත් දන්නේ නැහැ මට ඕනේ දෙයක් හිතන්න පුළුවන් මේවා ඇත්ත විදර්ශනාවේදී තේරෙනවා මේ හිත කියන්නේ එන්න රහසිගත බැංකු සේවයක් වගේ දෙයක් නොවේ. බොහොම විවෘතයක් මේ පිටින් දේවල් එන්න යන්න පුළුවන් දෙයක්. මේ කාරණේ හිතවත් අපි ඊළඟ වැඩසටහන කරන්න පුළුවන් වුණොත් අපි වැඩිපුර කතා කරමු. සරලව කියන්න තියෙන්නේ මේ අදහස් හැඟීම් නිසා අපි කර්ම රැස් කරන්නේ හොඳ හොඳ